You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තත්ත්වයේ විමසීම ආරම්භ කරමු. ලෝවට විශේෂාංගෙන් සුපුරුදු ලෙසින් අද දවසේ සිකුරාදා දවසේ. එහෙමනම් සුපුරුදු ලෙසින්ම සූදානමින් සිටින ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
දේශපාලන කතාන්තර කිහිපයක් තියෙනවා ලෝක දේශපාලනය හා සබඳනු. ඇත්තටම මේවා මේ දේශපාලන තන්ත්‍ර යම් කිසි ආකාරයකින් වියවුල් භාවයට පත් කරන්නට සිදුවන සිදුවීම්. ආසියාතික කලාපයෙන් අපි පටන් ගනිමු. ඔබ දන්නවා මැලේසියාවේ පසුගිය කාලයේ සිදුවන දේශපාලනික විපර්යාස කාලයක් තිස්සේ අගමැති තනතුරේ හිටපු මැලේසියානු හිටපු අගමැති නජීබ් රසාක් පරාජයට පත් කළා. මීට කලින් අගමැති බවට පත් වෙලා හිටිය වයස අවුරුදු 92ක් වන මහතීර් මොහොමඩ් මහතා ජයග්‍රහණය කළා පසුගිය මැලේසියානු මැතිවරණයෙන්. ඊට පස්සේ පරාජයට පත් වුණු අගමැති නජීබ් රසාක්ගේ දූෂණ වංචා චෝදනා පිළිබඳව විශාල වශයෙන් එළියට ආව. ඇත්තට මේවත් ඡන්ද පොරොන්දු බවට පත් වෙලා තිබුණේ. දැන් මේ කතාව දන්නවා. දැන් මේ සතිය වෙනකොට පසුගිය මැතිවරණයෙන් පරාජයට පත් වුණු අගමැතිවරයා නජීබ් රසාක් සම්බන්ධව විශේෂිත ප්‍රවෘත්ති එළියට ආවා. ඔහුගේ වංචා සහ දූෂණ සම්බන්ධව විශේෂිත කරුණු කාරණා එළියට ආව නිසා. අමල, අපි සවිස්තරාත්මකව මෙහි තිබෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. මැලේසියාව
දිලුක්ෂි, නජීබ් රසාක් හිටපු අග්‍රාමාත්‍යවරයා අත්තරංගුවට ගත්ත මේ පහුගිය සතියේ අරගෙන ඔහුට තීච්ච ප්‍රධාන චෝදනාවක් තමයි ඩොලර් මිලියන 10.4ක වගේ ප්‍රමාණයක මුදලක් අවභාවිතා කළා කියලා. ඉතින් මේ චෝදනාව යටතේ අත්තරංගුවට පත් වෙලා දැන් ඔහුව උසාවියට ඉදිරිපත් කරලා අපමත නිදහස් කළා තියෙනවා. ඔහුට විරුද්ධව තියෙන චෝදනා පිළිබඳ ඒ පරීක්ෂණය ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට තීන්දුව කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට නජීබ් රසාක් අග්‍රාමාත්‍යවරයාට රිංගිත් මිලියනයක අපමත ඔහුව නිදහස් කළා තියෙනවා. ඉතින් මේක දේශපාලන පරිගැනීමක් හැටියට ඔහු හඳුන්වලා දීලා තියෙනවා. නමුත් අලුතෙන් බලයට පත්වෙච්ච මහතීර් මොහමඩ් අගමැතිවරයාගේ ආණ්ඩුව රටේ දූෂණය නැති කරන්නට ඒ පියවර ගන්නවයි කියලා දුන්න පොරොන්දුව අනුව මේ විදිහට ඒ හිටපු ආණ්ඩුවේ ඒ ප්‍රධානම චරිතයට මේ ආකාරයෙන් ඔහුව උසාවියට ඉදිරියට ගෙනල්ලා නීතිමය කටයුතු කරන්න දැන් ආරම්භ කළ තියෙනවා කියලා.
ඔව්, දැන් මෙතනදී විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රවෘත්ති කතා බහ වෙනවා. අපි දැක්කාමල් මේ ආකාරයෙන් වංචා සහ දූෂණයට ලක්වුණු අංශ පිළිබඳව හිටපු අගමැතිවරයාගේ නජීබ් රසාක්ගේ අපිට පුළුවන් දල වශයෙන් ඒ සම්බන්ධවත් පැහැදිලි කිරීමක් කරන්න.
ඔව්, මේ දූෂණය කියලා කියන්නේ දිලුක්ෂි ඔහු විසින් රජයේ ප්‍රධානම මුදල් ආයෝජන අරමුදලක් වෙච්ච 1MDB කියන අරමුදලෙන් මුදල් අවභාවිතා කළා කියන චෝදනාව ලැබිලා තියෙනවා. ඡන්ද පරාජයෙන් පසු ඔහුගේ නිවස වටලලා නිවසේ තිබිච්ච මුදල් සෑහෙන ප්‍රමාණයක් සොයාගත්තයි කියලත් වාර්තා වෙනවා. ඉතින් මේ ඇත්තටම මේ තිබිච්ච මුදල් අතරතුර ශ්‍රී ලංකා රුපියල් මිලියන 2කට අධික ප්‍රමාණයකුත් තිබුණයි කියලත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක පෙන්වන්නේ ඔහු රටේ මුදල් වංචා කරලා ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගත්තයි කියන ඒක තමයි ප්‍රධානම චෝදනාව හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ 1MDB කියන ඒ අරමුදලේ සල්ලි පිළිබඳව තමයි දැනට ප්‍රධාන චෝදනාවක් හැටියට මතුවලා තියෙන්නේ.
මීළඟට තවත් රාජ්‍යයකට යම් කිසිව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා, විශේෂයෙන්ම මේ රටේ තියෙන සංක්‍රමණ ප්‍රතිපත්තිය නිසා. අපි මේ පිළිබඳව මීට කලින් දල වශයෙන් කතා බහ කිරීමකට ලක් කරා. ඒ තමයි යුරෝපයේ උද්ගත වෙලා තියෙන මේ අනවසර සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නේ. ඔබට මතක ඇති අපි ඉතාලිය මූලික කරගෙන මේ කාරණාව කතා බහ කළා. මේ මධ්‍යදරිණින් මුහුදෙන් ආපදාවට පත් වුණු පුද්ගලින් රගත් නෞකාවක් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම පවා ඉතාලිය පසුගිය කාලෙදී සිදු කළා. ඊට පස්සේ අපි කතා බහ කළා යුරෝපයේ යම් කිසි සාකච්ඡාවක් ඇති වෙමින් තියෙනවා කියලා ඔස්ට්‍රේලියානු මේ අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ගම අනුගමනය කිරීමේ යම් කිසි වූ ක්‍රියාපරිපාටියක් රටට එන අනවසර සංක්‍රමණිකයන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රට තුළට ගන්නේ නැතුව වෙනත් ස්ථානවල රඳවා තැබීමේ ක්‍රියාපරිපාටිය. මේ වගේ කාරණා කතා බහ වෙන අතරතුරේදී ජර්මනියේ නායිකාව ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල්ට විශාල තර්ජනයක් ඇති වෙලා තියෙන රට තුළින්ම ඉවක් බවක් නැතුව රට තුළට මේ ආකාරයෙන් අනවසර සංක්‍රමණිකයන් වැද්දා ගැනීම හා සම්බන්ධව. මේ පිළිබඳව ඇයට කොයිතරම් තර්ජනයක් එල්ල වෙනවද කියනවනම් ඇගේ ජර්මන් නායකත්වය මීට පස්සේ තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබේවිද කියන තත්ත්වයට පවා මේ කාරණාව දීර්ඝ වශයෙන් ඇදිලා ඇවිල්ලා තියෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධවත් කතා බහ කරමු. මම ඇංගිලාට ඇති වෙලා තියෙන මේ විරෝධතාව පිළිබඳව.
ඔව් දිල්රුක්ෂ, ඇත්තටම ඇය දැන් ජර්මනියේ සභාග රජයක නායිකාවක් හැටියට තමයි රට පාලනය කරන්නේ. ඉතින් මේ හතරවෙනි වතාවට ඇය රටේ නායිකාව හැටියට පත් වුණාට මේ අවස්ථාවේ දිල්රුක්ෂ ඇයට තනියම ඇගේ පක්ෂයට තනියම පාණ්ඩු කරන්න තරම් බලයක් ලැබිලා නැහැ. ඉතින් ඇයට තවත් අනෙකුත් පක්ෂවල සහයත් අවශ්‍ය වෙච්ච නිසා මේ අවස්ථාවේදී ඇයගේ මේ විවෘතව සංක්‍රමණිකයන් රටට බාර ගන්න ප්‍රතිපත්තියට විරුද්ධ පක්ෂයකත් සහය ලබා ගැනීමට සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඇයගේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය හෝස්ට් ෂෙහෝර් කියන ඒ අමාත්‍යවරයා ඇයගේ සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රතිපත්තියට දැඩි විරෝධය පාල ඇතරම ඇයගේ සභාග රජය කඩා වැටෙන තත්ත්වයට පසුගිය සතියේදී පත් වුණා. නමුත් මේ වෙනකොට ඇංගෙලා මර්කල් යම්කිසි විදිහක එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ඇයගේ අනිකුත් සභාග සමාජිකයන් සමග ඇයගේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රතිපත්තියේ වෙනසක් ඇති කරන්නට, ඇතරම ලොකු වෙනසක් ඇති කරන්නට ජර්මනියේ ඒ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දොරවල් විවෘත කරලා ඔවුන් පිළිගැනීමේ ප්‍රතිපත්තිය වෙනුවට ඊට වඩා හාත්පසින්ම වෙනස් දැඩි ක්‍රියාමාර්ගයක් ඉදිරියට ගැනීමට දැන් ඇය එකඟ වෙලා තියෙනවා. අතරම ඇයගේ මූලික ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස් වුණත් ඇයට මේ අවස්ථාවේදී තමන්ගේ පාලන තන්ත්‍රය බේරා ගැනීම සඳහා මේ විදිහට මේ මුළු යුරෝපයේම සරණාගතයන් සම්බන්ධයෙන් වැඩිම අනුකම්පාවක් ඇතිව කටයුතු කරපු රට දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරලා ඇංගලා මර්කල්ට සිදු වෙලා තියෙනවා තමන්ගේ පාලන තන්ත්‍රය පේරා ගැනීම වෙනුවෙන් මේ විදිහට සරණාගතයන් සම්බන්ධයෙන් මින් ඉදිරියට දැඩි ප්‍රතිපත්තියකට යොමු වෙන්නට.
ඔව්, අපි දන්නවා යුරෝපයේ මේ ශක්තිමත් ආර්ථික තියෙන රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා ජර්මනිය. දැන් ඇංගෙලා මර්කල්ගේ මේ හතරවෙනි පාලන කාලය යන්නේ ඇය සමත් වෙලා තියෙනවා මේ තාක් දුරට තමන්ගේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට යුරෝපා කරය තුළ. ඉතින් මර්කල්ගේ මේ පාලන තන්ත්‍රයේ බිඳ වැටුනොතින් ජර්මනියේ ආර්ථික තත්ත්වයට කොයි වගේ බලපෑමක් ඇති වේද, ඒ හරහා යුරෝපයේ ආර්ථික ශක්තිමත්භාවයට කොයි වගේ බලපෑමක් ඇති වේවිද කියන කාරණාවත් අපි මෙහිදී අවධානයට ලක් කළ යුතුයි. කොහොමද දේශපාලනික සහ ජාත්‍යන්ත්‍රික කතා බහ මේ සම්බන්ධයෙන්?
ඔව් දිලිෂ, අතරම යුරෝපයේ බැලුවොත් යුරෝපයේ රටවල් කිහිපයක් ආර්ථික වශයෙන් පසුබැස්මකට ලක් වෙලා තියෙන වෙලාවේදී ඒ ඉදිරියටම ඇවිල්ලා නායකත්වය දීලා තියෙන්නේ ජර්මනිය. ජර්මනිය තුල දේශපාලන අස්ථාවරභාවයක් ඇති වුණොත් ඒක ජර්මනියට පමණක් නෙවෙයි දිලිෂ, මුළු යුරෝපයටමත් පසුව ඔවුන් සමග වෙළඳාම් කරන අනෙකුත් රටවල් වලටත් ඒක බලපෑමක් වන්නට පුළුවන්. ඉතින් එවැනි වටපිටාවක් තුල තමයි ඇංගලා මර්කල් තමන්ගේ මේ සභාග රජය පවත්වාගෙන යාම සඳහා මේ විදිහ තමන්ගේ ප්‍රතිපත්තියේ ලොකු වෙනසකට එකඟ වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා පහුගිය කාලේ ඇයගේ ප්‍රතිපත්තිය නිසා එක වසරකදී සංක්‍රමණිකයන් දසලක්ෂයකට අධික පිරිසක් රට තුළට බාර ගැනීමට ඇය කටයුතු කරා. ඉතින් ඒ ප්‍රතිපත්තිය බොහොම දැඩිව රට තුළ දැන් විවේචනයට ලක්වීම නිසා තමයි ඇයට මේ විදිහට තමන්ගේ ඒ සරණාගතයන් පිළිබඳ ප්‍රතිපත්තිය ලොකු වෙනසකට ලක් කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ.
තවත් විශේෂිත අවධානයක් මේ වෙනකොට බ්‍රිතාන්‍ය වෙත යොමු වෙලා තියෙනවා. ඒ තමයි නොවිචොක් කියන නමින් හඳුන්වන මේ ස්නායු අක්‍රිය කරන රසායනික ද්‍රව්‍යයක් යොදා ගැනීම නිසා, මේට නිරාවරණය වීම නිසා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මේ වෙනකොට රෝහල්ගත කර තිබීමේ කාරණාව සම්බන්ධයෙන් මේ සිදුවීම අපි මීට කලින් කතා බහට ලක් කරපු මුළු ලෝකයාගේම අවධානයට ලක් වුණු, මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වුණු, එංගලන්තයේ දේශපාලන රැකවරණ පතල හිටිය හිටපු රුසියානු රහස් ඔත්තු නියෝජිතවරයෙකු වන සර්ගේ ස්ක්‍රිපල් සහෝගේ දියණයට එල්ලවුණු මේ ආකාරයේ රසායනික ප්‍රහාරය සම්බන්ධව වන කතාව දක්වා මේ සිදුවීම පසුපසට යනවා. මේ පිළිබඳවත් නැවත වතාවක් අවධානයට ලක් වෙනවා. අපි මේ සම්බන්ධයෙන් කතා බහ කළා. මම කෙටියෙන් නැවත වතාවක් ඒ පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න. මාර්තු මාසයේ මේ අවුරුද්දේ මේ ප්‍රහාරය සිදු වුණා එක්තරා උද්‍යානයකදී මුන් දෙදෙනා සිටින අතරතුරේදී. රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරියා ඩබල් ඒජන්ට් කෙනෙක් විදිහට කටයුතු කළා කියලා තමයි වාර්තාවන්නේ. ඒ කියන්නේ ඔත්තු සැපීම රටවල් දෙකටම සිදු කළා තියෙනවා. කෙසේ හෝ අවසාන වශයෙන් බ්‍රිතාන්‍ය රැකවරණය ලැබෙමින් මේ සර්ගේ ස්ක්‍රිපල් කියන පුද්ගලයා සහ ඔහුගේ දියණිය බ්‍රිතාන්‍යයින් අතරතුරේදී තමයි රුසියාව විසින් මේ රසායනික ප්‍රහාරය මොවුන් වෙත එල්ල කරා කියන චෝදනාව දිගින් දිගටම නැගුණේ. ඉතින් සමස්ත ලෝකයේම පිළිකුල රුසියාව වෙත යොමු වුණා. රුසියාවට දැඩි ලෙසින් දෝෂාරෝපණය එල්ලුණා මේ සිදුවීමට. දැන් එහිදී යොදාගත්ත මේ රසායනික ද්‍රව්‍ය නොවිචොක් කියන මේ රසායනික ද්‍රව්‍යයම මේ අලුත් සිදුවීමටත් පාවිච්චි කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අමල්, මේ අපි පොඩ්ඩක් එහි අලුත්ත්වය පැහැදිලි කරගනිමු. කවුද මේ ප්‍රහාරයට ලක්වුණු පුද්ගලයින් දෙදෙනා? ඔවුන් දෙදෙනා අර ස්ක්‍රිපල් කියන ඒ රුසියානු ඒජන්තවරයාට ඥාති සම්බන්ධයක් දරන අයද, එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම ආගන්තුකයින්ද? එතකොට මේ නොවිචොක් කියන මේ ස්නායු අක්‍රිය කරන රසායනික ද්‍රව්‍ය ඔවුන් විනින් යොදාගෙන තියෙන්නේ, මේ කාරණා සම්බන්ධයෙන් අපිට මොනවද වාර්තාවෙන් තොරතුරු?
දිලක්ෂ, ඇත්තටම දින කිහිපයක් ගියා බ්‍රිතාන්‍ය බලධාරීන්ට නිගමනය කරන්න මේ අවස්ථාවේදීත් පාවිච්චි කළ තිබුණේ ඒ විදිහට බර නොවිචොක් කියන රසායන ද්‍රව්‍යමද කියලා. මොකද මුලින් සැක කළා සමහර විට මේ බ්‍රිතාන්‍ය යුවළ මොකක් හරි මත් ද්‍රව්‍යයක් වගේ දෙයක් පාවිච්චි කරලා ඔවුන් රෝහල්ගත කරන්න සිද්ධ වුණාද කියලා. පසුව දින දෙක තුනකින් පස්සේ තමයි නිශ්චිත වශයෙන්ම තීන්දුව කරගත්තේ අවුරුදු 44ක බ්‍රිතාන්‍ය ජාතික මේ යුවළ කිසියම් හේතුවක් නිසා ඔවුනුත් මේ රසායන ද්‍රව්‍යෙම තමයි පීඩාවට පත් වෙලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම ප්‍රහාරයක්ද, එහෙමත් නැත්නම් මේ රසායන ද්‍රව්‍ය තිබිච්ච තැනකදී ඔවුන් ඒ හා සමග සම්බන්ධතාවයක් ඇති වුණාද කියන එක පිළිබඳව තාම හරියටම නිශ්චිත වශයෙන් දැනගෙන නැහැ දිලෘක්ෂි. නමුත් මේ යුවලත් අර කලින් සර්ගේ ස්කිපල් කියන ඒ රුසියානු ජාතික සම්භවයක් තියෙන පුද්ගලයා ජීවත් වෙච්ච ඒ ප්‍රදේශයේ ආසන්නයේම තමයි මේ යුවලත් ජීවත් වෙලා තියෙන්නේ, ඒ සලිස්බරි කියන ප්‍රදේශයේ. මේ වෙනකොට නොයෙකුත් අංශ ඔස්සේ ඔවුන් පරීක්ෂණ කරගෙන ගියාට නිශ්චිත වශයෙන් සොයාගෙන නැහැ කොහොමද මේ අලුත් යුවළ මේ රසායන ද්‍රව්‍යයට විවරණේ වුණේ කියලා. සර්ගේ ස්කිපල් සහ ඔහුගේ දියණියට ඒ එල්ල කරපු ප්‍රහාරයෙන් යම් කිසි ප්‍රමාණයක් නොවිචොක් කොහේ හරි තිබිලා තිබුණා නම් මාස ගාණක් ගියත් ඒකෙන් හානියක් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඔස්සේ තමයි මේ වෙනකොට පරීක්ෂණ වෙන්නේ. ඒකම දිලෘක්ෂි, මේ වෙනකොට මේ පරීක්ෂණ වලින් ඔවුන් සොයාගෙන තියෙන්නේ මේ නොවිචොක් කියන මේ රසායනික ද්‍රව්‍ය. මේක රුසියාව විසින් සීතල යුද්ධ, එහෙම නැත්නම් මේ කෝල්ඩ් වෝ එක සමයේදී රුසියාව විසින් තමන්ගේ එදිරිවාදීන්ට විරුද්ධව පාවිච්චි කරන්නට නිෂ්පාදනය කරපු මේ ද්‍රව්‍ය. ඇත්තටම මේක වතුර බිඳුවකින් 10න් පංගුවක් ශරීරයේ කොහේ හරි ස්පර්ශ වුණොත් ඒක තුලින් අපේ ශරීරයේ තියෙන ස්නායු අක්‍රිය කරලා ඉතාමත්ම ක්ෂණිකව මරණය ළඟා කරගන්න පුළුවන් විදිහේ ද්‍රව්‍යයක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේක ඉතාමත්ම බහනක රසායනික ආවියක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ මාර්තු මාසයේ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ තවමත් සිද්ධ වෙනවා. රුසියාවට වරද පටවලා රුසියාව මේක කළා කියන ඒ චෝදනාව එල්ල කළාට කොහොමද මේක එංගලන්තයට ගෙනාවේ කියන පිළිබඳ කාරණාව තවමත් අනාවරණය කරගෙන නැහැ. ඒ පිළිබඳ පරීක්ෂණ තවමත් සිදු වෙමින් තියෙනවා.
මේ දවස්වල ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පවත්වමින් තියෙන. ඉතින් පාපන්දු පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන අතරතුරේදී එක්තරා කුඩා පාපන්දු කණ්ඩායමක් ගුහාවක සිර වුණු සිදුවීමක් පිළිබඳවත් සෝචනීය ප්‍රවෘත්තියක් අපිට වාර්තා වෙනවා තායිලන්තේ. මේ සිදුවීම් පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය තවමත් මේ වෙතයි යොමු වෙලා තියෙන්නේ. තායිලන්තේ තම් ලුවාන් කියන මේ කඳු ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන ගුහාවේ සිර වුණු තරුණ වයසේ සිටින පාපන්දු සමාජිකයන් 12 දෙනා සහ පුහුණුකරුවා, ඒ කියන්නේ 13 දෙනාගේ කණ්ඩායම තාමත් මේ ගුහාවේ සිර වෙලා තියෙන්නේ, එළියට එන්න බැරුව. මේ සඳහා මුදවා ගැනීම මෙහෙයුම් මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. අපි අමල් අවධානයට ලක් කරමු මේ මොවුන් මුදවා ගැනීමේ කටයුත්ත කොයි ආකාරයේ තත්ත්වයකටද මේ වෙනකොට පැමිණලා තියෙන්නේ කියලා.
දිලෘක්ෂි, දැනට අද වෙනකොට දින 13ක් මේ ළමුන් මේ ගුහාව ඇතුළේ තවමත් සිරවලා ඉන්නවා නිරුපද්‍රිතව. මේ ළමුන් කණ්ඩායමේ එක දරුවෙක්ගේ උපන්දිනය සමරන්න තමයි මේ විදිහට මේ විනෝද සංචාරයක් හැටියට මේ ගුහාව ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔහු ඒ ඇතුළේ ඉන්න අවස්ථාවේදී වැහි වතුර ඇවිල්ලා ගුහාවේ සමහර ප්‍රදේශ යට වෙන තරමට ඒ වතුර ආපු නිසා මේ ළමුන්ට තවත් ඒ ගුහාවේ ඇතුළට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒක ඇතුළේ තිබිච්ච උස්බිමක තමයි ඔවුන් මේ වෙනකොට ඔවුන් සොයාගත්තේ. නමුත් ඒව ස්ථානයෙන් ඒ ළමුන් නැවත එළියට ගෙනීම බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා දිලෘක්ෂි. මොකද මේ ප්‍රදේශයේ තවත් වැසි ඇති වෙලා මේ ගුහාව තවත් වතුරෙන් යටවීමේ අවදානමක් තියෙන නිසා මේක ඉතා ඉක්මනින් කිරීමේ අවශ්‍යතාවයකුත් පතුවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා නොයෙකුත් වැඩසටහන් කිහිපයක් ඔවුන් දියත් කරලා තියෙනවා. එකක් තමයි මේ දරුවන්ට පුළුවන් නම් කිමිදීම සඳහා කෙටි කාලයකදී දින 3කින් 4කින් අතර වගේ පුහුණුව ලබා දීලා ඒ ළමුන් එළියට ගැනීමට. ඊට අමතරව මේ ගුහාවේ තියෙන විශාල ජලකන්දරාව එළියට පොම්ප කිරීම සඳහා දිවා රාත්‍රී ඒ කටයුත්තත් දැන් බොහොම සීග්‍රයෙන් සිද්ධ වෙන බවක් වාර්තා වෙනවා. මේ ළමුන් ගැන දිහා බලපුවාම දිලෘක්ෂි, බාලම දරුවා අවුරුදු 11යි, වැඩිමල්ම දරු අවුරුදු 16ක් හැටියට තමයි දැනට හඳුනගෙන තියෙන්නේ. මේ කෝච් හැටියට හඳුන්වපු පුද්ගලයා ඔහුත් ඇත්තටම ලාබාලා අවුරුදු 25ක තරුණයෙක්. මේ පිරිස දින 11ක්ම කිසිම ආහාරයක් නැතිව තමයි මේ ගුහාව ඇතුළත ඉඳලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ ශාරීරිකව ඉතාමත්ම දුර්වල තත්ත්වයක ඉන්න නිසා මේ වෙනකොට ඒ ළමුන්ට ඒ විශේෂිත ආහාර රැගෙන යාමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ එක්කම තායිලන්තයේ නාවික හමුදාවේ කිමිදුම් කරුවෙක් සහ වෛද්‍යවරයෙක් ඒ ප්‍රදේශයට කිමිදුම් කට්ටල භාවිතා කරගෙන තුල් වෙලා ඒ ළමුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දෙමින් මානසිකවත් ඔවුන්ට යම්කිසි ශක්තියක් ලබා දෙමින් මේ විදිහට ඔවුන් සමග ඉන්නවා මේ අවස්ථාවේදී. ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කිසිම උපද්‍රවයකින් තොරව මේ ළමුන් 12 දෙනත් ඔවුන්ගේ පුහුණුකරුවාත් එළියට ගැනීමට හැකි වෙයි කියලා.
අවසාන වශයෙන් ඉන්දියාවට අවධානය යොමු කරමු. ඔබට මතක ඇති පසුගිය කාලවකවානුවේදී මේ Facebook ජාලය වෙත චෝදනා එල්ල වුණා ලෝකේ පුරාම ක්‍රියාත්මක වන මේ ත්‍රස්ත කණ්ඩායම් වලට යම් උපකාරී වන මෙමලමක් විදිහට Facebook පවතිනවා කියලා. ඊට අමතරව Facebook වලින් පුද්ගලින්ගේ දත්ත අනවසරයෙන් ලබා ගැනීම පිළිබඳව ප්‍රයිවසි බ්‍රීච් පිළිබඳව කතා බහ කළා. මේ වගේ නොයෙකුත් කාරණා තියෙන අතරතුරේදී තවත් ප්‍රධාන මේ සංනිවේදන මාධ්‍යයක් වෙන WhatsApp වෙත චෝදනාවක් එල්ල වෙනවා ඉන්දියාවෙන්. විශේෂයෙන්ම කටකතා පැතිරවීමට WhatsApp උදව් වෙනවා කියලා. ඉන්දියාවෙන් මේ සම්බන්ධව ලැබෙන තොරතුරු මොනවද?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ ඉන්දියාවේ බලධාරීන් WhatsApp එකට දැන් මේ වෙනකොට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. වහාම පියවර ගන්නටයි කියලා මේ විදිහට කටකතා WhatsApp මාර්ගයෙන් ප්‍රචාරය වීම වැළැක්වීමට කෙටි කාලයක් ඇතුළතදී ඉන්දියාවේ 25 දෙනෙක්ව මරා දාලා තියෙනවා. මේ විදිහට අසත්‍ය තොරතුරු ස්මාර්ට්ෆෝන් භාවිතා කරමින් WhatsApp group වලින් මේ විදිහට මේ කටකතා පැතිරීම නිසා මේ වැළැක්වීම සම්බන්ධයෙන් පියවර ගැනීමට දැන් ඔවුන්ට බලපෑමක් කරලා තියෙන ඉන්දිය රජය මේ විදිහට කටකතා පැතිරීම තුළින් මේ ඇති වෙලා තියෙන මහා විවසනයේ වැළැක්වීම සඳහා දිලුක්ෂි ඉන්දියාවේ ප්‍රාන්ත 11ක විතර වගේ මේ විදිහට කටකතා පැතිරීම නිසා බලධාරීන්ට සිද්ධ වුණා WhatsApp විතරක් නෙමෙයි මුළු අන්තර්ජාලයේම ඒ ප්‍රදේශවලින් විසන්ධි කරන්නට. ඇත්තටම මේ WhatsApp එක දැන් ඒකේ අයිතිය තියෙන්නේ Facebook සමාගමටමයි. ඉතින් මේ නැවතත් ආපහු මේ Facebook සමාගම මේ WhatsApp එක නිසා ජාත්‍යන්තර වශයෙන් නැවතත් අවධානයට ලක් වෙලා තියෙනවා. WhatsApp එක පාවිච්චි වීම නිසා ඉන්දියාවේ ඇතුළ වෙලා තියෙන මේ සමාජීය ප්‍රශ්නය සඳහා ඔවුන්ට පියවර ගන්න කියන බලපෑම කරලා තියෙනවා.
ඔය එතකම මේ ඉන්දියාවේ තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා මේ ගෙවිලගේ සතියේ. දිලිනුවර එකම පවුලේ සමාජිකයන් 11 දෙනෙකු නිවස තුල තියෙම ගෙලවලලාගෙන මියයා මේ සිදුවීම පිළිබඳව. මේක තාමත් අභිරහසක්. මොනවද වාර්තාවෙන් අලුත් තොරතුරු?
ඔව් දිලිෂි, ඇත්තටම මේක මේ එකම පවුලේ 11 දෙනෙක් මේ විදිහට එල්ලිල මැරිලයි කියලා තමයි මුලින් වාර්තා වෙන්නේ. නමුත් පසුව දැන් මේක සොයාගෙන තියෙනවා මලසිරුරු එල්ලලා තමයි තිබිලා තියෙන නිවස තුල. නමුත් කවුරු හරි ඔවුන්ව ඝාතනය කරලා මේ විදිහට එල්ලුවද කියන එක පිළිබඳ ඒ ප්‍රශ්නයක් දැන් මතුවලා තියෙනවා. නමුත් මේක තවමත් ලොකු අභිරහසක්. සමහර විට ඔවුන් යම්කිසි ආගමික විශ්වාසයක් එහෙම නැත්නම් මේ මිත්‍යා විශ්වාසයක් අනුගමනය කරලා පවුලේ සියලුම දෙනාම මේ විදිහට තමන්ගේ ජීවිත හානි කරගත්තද කියන කාරණාවත් මතුවලා තියෙනවා. ඒකට මොකක්ද හේතුව කියන එකවත් තවම පැහැදිලි නෑ. ඉතින් මේක ඉන්දියාවේ ලොකුම අභිරහසක් බවට පත් වෙලා තියෙනවා.
මදේ මල් අපි එහෙමනම් සූතිවන්ත වෙනවා මේ සතියේත් ලෝකයේ අලුත් අතුවිද්‍ය අපිට සමීප කරලීම් පිළිබඳව. ඔබේ සහයෝගයට බොහොම සූති. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙනවා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.